Order, please. Katana ek wala gini vedana. I wish to announce the determination of the Supreme Court on the bill titled Judicature Amendment, in respect of which petitions have been filed in the Supreme Court in terms of Article 121(1) of the Constitution. The Supreme Court has determined that Section 12A(1) of the bill is inconsistent with the Article 154(p) within bracket 3 within bracket A of the Constitution, and an amendment is required to be made to the Constitution to give effect to the Section 12A(1) of the bill. This requires the bill to be passed by a two-thirds majority. However, if the jurisdiction is conferred on the High Court of Provinces under Article 154(p) within bracket 3 within bracket C, like in Act No. 10 of 1996 and Act No. 54/2006, this amending section will cease to be inconsistent. The amending section 12A(2) within brackets of the bill requires the Judicial Service Commission to nominate judges to the permanent High Court at bar. This is inconsistent with Article 154(p)(2) of the Constitution, and an amendment is required to be made to the Constitution to give effect to the Section 12A(2) of the bill, which requires a two-thirds majority. However, if 12A(2) of the bill is removed and Article 154(p)(2) remains as it is, inconsistency will cease. The amending Section 12A, which in bracket 7, is inconsistent with Article 12(1) of the Constitution. However, if the Chief Justice is given the power to decide whether to hold a trial at bar or not, this amending section will cease to be inconsistent. I order that the determination of the Supreme Court be printed in the official report of today's proceedings. I read this in English because the opinion was given in English. Deveni Nimedan here. Sri Lanka Prajatantrika Samajwadi Janraji Andukum Vyavasthave 79 Vyavastha Prakarava 2018 March 28 Venidina Mavisin Bara Sanshodana Buddhimiya Deepala Sanshodana Saha Sakriya Vagyam Kalamanakaran Nemathi Parat Ketumpatti Sahathike Satan Karalada Bawa Janun Dimata Kamathimi. Thungena Nivedanaya Parliamentu Maru Mantri Garu E Sarwanabhan Mahata Visin 2018 February 21 Venidina Parliamentu Matu Karalada Karunu වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2015 අංක 5 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතේ 59 සහ 63 වෙනි වගන්ති සමග කියවිය යුතු 142 දෙක වගන්තිය ද ඡේදය යටතේ 2017 අංක 2 දරන ඖෂධ ලියාපදිංචි කිරීම ගාස්තු නියෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජනවාරි 5 වෙනි දිනදී අංක 2052 33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග සෞඛ්‍ය හා මානව සුබ සාධනය සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම එක ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, ප්‍රවාහන හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කරන ලද 203 වෙනි අධිකාරිය වූ මෝටර් වාහන පනත යටතේ නියෝග 2015 වර්ෂය සඳහා ජාතික ගමනාගමන කමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව සහ 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බොහොම ස්තුතියි. පරිසර සංවර්ධන සහ පරිසර හා ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාවේ මම කාර්ක සභාවේ සභාපති ගරු පවිත්‍ර දේවී වන්නියාරච්චි මැතිනිය විසින් පිළිගැන්වීම. එතුමිය පැමිණනේ රජයේ මුදල් පින්දමන කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු එම් ඒ සුමන්ජරන් මැතිතුමා විසින් පිළිගැන්වීම. ඇබ්සන් නිෂ්පාදන සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු නලින් බණ්ඩාර ජයමා මැතිතුමා විසින් පිළිගන්නේ. ඒ වෙනුවෙන් සුජිත් සංජය පෙරේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරනු ඇත.
ගරු කතානායකතුමනි, නිෂ්පාදන හා සේවා පිටුව තාංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කරන ලද මේ පාස් සඳහන් වාර්තාවල් මම ඉදිරිපත් කරනවා. 2016 වර්ෂය සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධක වාර්තාව 2016 වර්ෂයේ සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව 2014 සහ 2015 වර්ෂ සඳහා ජාතික ශිල්ප සභාවේ වාර්ෂික වාර්තාව 2016 වර්ෂයේ සඳහා පීජ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව 2013 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වාර්ෂික වාර්තාව එවැගේම 2015 මාර්තු 31 අවසන් වර්ෂයේ සඳහා ලංකා ලේලන් පුද්ගලික සමාගමේ මේ වාර්ෂික වාර්තාව සහ 2012-2013 ගිණුම් වර්ෂය සඳහා මාන්තායි සෝල්ට් ලිමිටඩ් වාර්ෂික වාර්තාව සහ ගිණුම් සම්බන්ධ වූ ඒකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිරිමි කාර්යක සභාවේ වාර්තාවේ කාර්යක සභාවේ සභාපති ගරු සුබන්දිල් මැතිතුමා වෙනුවෙන් මහාචාර්ය අශු බාරසිංහ මැතිතුමා ඉදිරි පිළිගනු ඇත.
ගරු කතානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කරන ලද විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත් යටතේ නියමයන් සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
තිරිසර සංවර්ධන සහ පරිසර ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාවෙන් කාර්ය සභාපති පෛත්‍රි වන්නියාරච්චි මැතිණිය වෙනුවෙන් ගරු සංජීව සමරසිංහ මැතිතුමා පිළිගන්වනු ඇත.
අර කතානායකතුමනි, තිරිසර සංවර්ධන සහ පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ සභාපති ගරු පවිත්‍රා දේවි වන්නියාරච්චි මහත්මියගේ යෝජනා ප්‍රයෝජන සඳහා තිරිසර සංවර්ධන සහ පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කරන ලද හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් අධියර ගතව සීමා කිරීම පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානයේ සිදු කළ කිගාලි සංශෝධනය සඳහා ශ්‍රී ලංකාවට අනුගත වීම සම්බන්ධ වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ස්තුතියි. පෙස්සම් පිළිගැනීම ගරු කබිර් රචිම් මැතිතුමා.
ගරු කතානායකතුමනි, කෑගල්ල මොළගොඩ මොළගොඩවත්ත යන ලිපිනේ පදිංචි KR ලංකා ඉඳුමති කේල්පන්නල මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු ගායන්ති කරුණාතිලක මැතිතුමා.
ගරු කතානායකතුමනි, කොස්කොඩ එගොඩ දුව කුරුඳුවත්ත යන ලිපිනේ පදිංචි වැද්දාගලගේ ශ්‍රියානි මංගිලිකා මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු හරින් ප්‍රනන්ද මැතිතුමා. ගරු සුනිල් හඳුරු නැත්ති මැතිතුමා.
ගරු කතානායකතුමනි, පොද්දල මීපාවල දෙල්ගහවත්ත පාර යන ලිපිනේ පදිංචි වෛද්‍ය KAD ගුණරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු වෛද්‍ය නලින්ද ජයසේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, අංගොඩ වල්පොල පරාක්‍රමාවත අංක 97 ධර්ණ ස්ථානයේ පදිංචි චන්ද්‍රපාල මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, කටුගස්සට උඩුවාවල අංක 115 ඉරක් 5 ධර්ණ ස්ථානයේ පදිංචි AB දවුලගල මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, කිරම අඹගහ හේන තැන්න පිට හේන යන ලිපිනේ පදිංචි H නන්දන සමන් කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
මෙම පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු පද්ම විදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඇසීමට, ගරු බන්දුල ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, සංවර්ධන උපායමාර්ග ජාත්‍යන්තර වෙළඳ මැතිතුමාගෙන්
ඇසීමට මම ප්‍රශ්නය අසනවා.
Question 1, A1, the agency was not established because the cabinet has still not passed it, and the development special provision bill has not yet been passed by parliament. A2 is not relevant. A3, I have the figures, I can table it. Make A1 don't it, then I'll table it.
Abuduma, table karan.
Table karanang. It's got A4, also I can table it, the graph. A5, the top FDIs we received from 2005, China, US dollars 1.738 billion, Malaysia, US dollars 1.54 billion, Hong Kong, US dollars 1.441 billion. India, US dollars 1.165 billion. UK, 1.067 billion. The reason for decline in foreign direct investments in 2015 is mainly due to the global economic conditions at that time, and perhaps because there was a minority government and they would have been waiting for to see what the policies are like. But in 2017, we had the highest ever FDIs recorded in the history of our country, which is from the BOI agency, BOI companies, 1.7 billion, and non-BOI, 200 million. So in total, about 1.9 billion.
නැගතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමා සඳහන් කරපු ඍජු විදේශ ආයෝජන සඳහන් කළේ ණය සමග ආයෝජනද ණය නැතුව ඩිරෙක්ට් ෆොරින් ඉන්වෙස්ට්මන්ට් පමණද
සාමාන්‍යයෙන් ඒ දෙකම ගන්නකොට දෙකම ගන්නවා ඉස්සලත් එහෙම තමයි ඔබතුමාලේ කාලෙත් තරම් තියෙන්නේ දැන් මේ 2017 ගත්තොත් 2017 ගත්තොත් BOI සමාගමවල 1.71 එකක් තියෙනවා ඔක්කොම. එතකොට ණය ප්‍රමාණය 530යි. ඒ 1.2ක් ඇවිල්ලා තියෙනවා ඩිරෙක්ට්.
අර ප්‍රශ්නය දැන් ආයෝජනය කිරීමයි රට සතු දේපොළ විකිණීමෙන් ලැබෙන ආදායමයි වෙන් කරන්නේ නැතුව තමයි ඔබතුමා මේ ගරු සභාවට කරුණු පැහැදිලි කරන්නේ. උදාහරණයක් වශයෙන් දැන් හම්බන්තොට වරාය විකුණලා ලැබෙන බිලියන 1.4 ඩිරෙක්ට් ෆොරින් ඉන්වෙස්ට්මන්ට් කියලා ගන්න බෑ. ඒක මේ රටේ කරන ආයෝජන නෙමෙයි අපේ තියෙන ඇසට් එක. වත්කම අඩු වීමෙන් පස්සේ රටට විකුණලා හම්බ වෙන එක.
අන්තිතුමනි, because ඒක දෙන්නේ බදු ක්‍රමයට. ඒක විකුණන්නේ නැහැ. බදු ක්‍රමයට දෙන්නේ. දැන් ඒවා මේවට ඇති වෙලා නැහැ. ඒවා එනවා නම් ඉන්නේ මේ අවුරුද්දේ 2014ට ඇවිල්ලා තියෙන්නේ මිලියන මිලියන 292ක් පමණයි. ඉතින් ඒවා මේවට ඇතුල් වෙලා නැහැ බට් ඒ ක්‍රමය සෙන්ට්‍රල් බැංකින් තමයි තීරණය කරන්නේ. ඉතින් අපේ තීරණයක් නෙමෙයි මේක සෙන්ට්‍රල් බැංකේගේ මේ අවුරුදු ගණන් කරපු විදියට තමයි මේක මේ තීරණය කරන්නේ.
හොඳයි. පැහැදිලි කිරීමක් හොඳයි. එමෙතුමා පැහැදිලි කිරීමක් කරන්න.
දෙනෝ එකට දැන් ඔබතුමා පිළිගන්නවද? මේ 2015 16 17 කියන වර්ෂවල රජයේ ප්‍රතිපත්තිමය වශයෙන් පෞද්ගලිකාංශයේ කෙරෙහි අනුගමනය කරපු යම් යම් රාජ්‍ය අයවැය ප්‍රතිපත්ති යටතේ ඍජු විදේශ ආයෝජනවල මේ විශේෂයෙන් අස්ථාවර දේශපාලන වාතාවරණය තුළ කඩාවැටීමක් තිබෙන බව ඔබතුමා පිළිගන්නේ නැද්ද?
මට ඒක පිළිගන්න බෑ because 2017 තමයි වැඩිම ආයෝජනය ඇවිල්ලා තියෙන්නේ. 17 දැන් 18 ඊටත් වැඩි එන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ බිලියන 2.5ක් මේ අවුරුද්දේ එනවා.
හොඳයි බොහොම ස්තුතියි ගරු ආචාර්ය ගුණරත් මැතිතුමා ගරු චමින්ද විජේසිරි මැතිතුමා ගරු පළාත් සභා පළාත් පාලන මැතිතුමා ඇසීමට
මහානගර කතානායකතුමනි කල් ගන්න
ගරු කතානායකතුමනි පළාත් සභා මැතිතුමාගේ පිළිතුර ආයක ඌව පළාත් සභා යටතේ පාලනය වන රෝහල් සංඛ්‍යාව 64යි එම රෝහල් වල නම් සහ ලිපිනයන් සභාගත කරනව එමනුම අංක 1 ලෙස ආ 3 ඌව පළාත් වත්මන් ඌව පළාත් ප්‍රධාන ඇමතිවරයා එම දුරේට පත්වීමෙන් අනතුරුව මේ දක්වා ලබා දී ඇති රෝහල් සුළු සේවක රැකියා සංඛ්‍යාව 194යි. එසේ රැකියා ලබා දුන් අයගේ නම් සහ ලිපිනයම් එමනම දෙක හැටියට සභාගත කරනවා. රැකියා ලබා දීමට අනුගමනය කළ ක්‍රමවේදය සේවා අවශ්‍යතාවයේ මත සීමිත කාලයක් තුළ බඳවා ගැනීමට සිදු වූ බැවින් ඌව පළාත් ගරු ආණ්ඩකාරතුමාගේ අනුමැතිය මත ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයට හා අමාත්‍යාංශයට ලද අයදුම්පත්වලින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් වෙත යොමු කර තෝරා ගන්නා ලද පිරිසට පත්වීම් ලබා දෙන ලදී. ආ අදාළ නොවේ.
ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා ඇමතුමා වෙනුවෙන් උත්තරේ ලබා දීම පිළිබඳව. ගරු කතානායකතුමනි අපි දන්නවා විශේෂයෙන්ම ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකක් පිරලා තියෙන ඌව පළාතේ. ඒ වගේම ඌව පළාත් සභා අරමුදල අපි පාර්ලිමේන්තුවේ අනුමත කරලා ඒ පළාතේ ජනතාවගේ ඕනෑපාකම් අවශ්‍යතාවයන් වෙනුවෙන් තමයි මුදල් අපි අනුමත කළේ යවන්නේ. අපි පහුගිය දිනක දැක්කා පළාත් සභා අරමුදලේ පළාත් සභා සේවකයන්ට පරිණඩි ගෙවා ගන්න බැරුම් පරිපූර්ණ කාර්යාලයක් නැද්ද දැම්මා. ඉතර ප්‍රධානම හේතුව තමයි ගරු කතානායකතුමනි ආදේශක අනියම් පදනම් මත අර වැඩි පුරාදාශයක්ද දන්නේ නැහැ ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ඇතුව මහා විශාල සේවක සංඛ්‍යාවක් බඳවාගෙන තියෙනවා පළාතට පළාත් සභාවට දරන්න බැරි විදිහට අපි දන්න විදිහට තමයි ගරු කතානායකතුමනි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මේ රටේ බහ භාණ්ඩාගාරය අපි ඊයේ පෙරේදා බදු පනතක් දාලායි බදු අය කරගන්න ඔය බදු අය කර ගැනීම තියෙන්නේ රාජ්‍ය සේවකයන් බඳව ගන්න නමුත් ප්‍රමාණවත්ව රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම තරම් රටේ බදු ආදායමක් නොවන නිසා සීමා කරලා තියෙනවා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වන්දනාගෙන ප්‍රශාකරු කතානායකතුමනි ඇත්තටම මේ වගේ විශාල සේවක සංඛ්‍යාවක් බඳවගෙන ඒ සේවක සංඛ්‍යාව අතිරික්ත තියාගෙන සමහර වෙලාවට සමහර දේශපාලන නායකයන් ඔවුන්ගේ වෙනත් පෞද්ගලික රාජකාරී පාර්ශ්ව නිසා ගරු ඇමතුමනි මට යොමු කරන්න තියෙන්නේ මේ විශාල සේවක සංඛ්‍යාව දීර්ඝ කාලයක් තිස්සේ දැන් පරිපරිත් නෑ දැන් මාස 3ක් තිස්සේ නෑ ඉස්තීර කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් යොදව ගන්න දොරවල් වලටත් තරම් තියෙන්නේ තා ආදේශක පදනම් මත ඒ සේවකයන් කඩිනම්ම ස්ථීර කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් යොදවලා පළාතේ ජනතාවට අවශ්‍ය කරන සල්ලි ටික ඉතුරු කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් යෝජනා කරනවා අමුතු මේක මොන හරි අමත්තංශයෙන් ගන්න පුළුවන් ද පීවරක්
හොඳයි ගරු ඇමතුමා
ඒක අදාළ ඇමතුමාට යොමු කරන්න තමයි තියෙන්නේ
ගරු කතානායකතුමනි අදාළ ඇමතුමාට යොමු කළා අන්තිමේට විදුහල්පතිතුමියෙක් දරත් ගැස්සුවා ඒ යොමු කිරීම සහ සාමාන්‍ය දීම යොමු කරන්නේ නැහැ විශේෂ බාර රේකී අමාත්‍යංශ ඇමතුමාත් ප්‍රධාන ඇමතුමාත් මෙතන ගරු කතානායකතුමනි ඔබතුමා මුලසුනේ ඉන්න ගරු වගකීවතු කතානායකවරයෙක් හැටියට අපි මේ අශෝභන හැසිරීම සහ අශෝභන වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා මම හිතනවා මේ ප්‍රශ්න අහලා මේ රටේ ජනතාව මේ බලලා ඔබත් අපත් විචේන වෙන ඇරෙන කිසි දෙයක් වෙන්නේ නැහැ ඒ නිසා ඊළඟ ප්‍රශ්නේ අහන්නේ
නැහැ ගරු බොමිසුචි ගරු බිමල් රත්නායක මැතිතුමා ගරු බුද්ධ ශාසන මැතිතුමගේ ඇසීමට
මම අහනවා ගරු කතානායක
ගරු කතානායකතුමනි ආ එක
ගරු බිමල් රත්නායක මැතිතුමා
තුරු ප්‍රශ්නයක් නෙමෙයි ඔබතුමා පිළිතුර පහසු කිරීම සඳහා පෞද්ගලික අංශයෙන් කුලියට හෝ බදු මුදලට ආරම්භ තිබෙන ආයතන තියෙනවා නම් අන්න ඒවා කියන්නේ ඊට පස්සේ පෞද්ගලික නිලධාරි ආ කොටසට සම්පූර්ණ උත්තරය දෙන්න.
හොඳයි.
බොහොම කෙටි උත්තරයක් තියෙන්නේ ප්‍රශ්නෙත් කෙටි. පළවෙනි එක අහන්නේ කාර්යාල ලිපිණය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා බුද්ධ ශාසන අමාත්‍ය බුද්ධ ශාසන අමාත්‍යාංශය 135 ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත කොළඹ 7 දෙවෙනියට අහනවා බදු හෝ කුලි පදනම් මත අරගෙන තියනවද කියලා කාර්යාල නැත. ආ 3 අදාළ නොවේ. ඊළඟට ආ 1 අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සංඛ්‍යාව 13යි. පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා වෙන් කර ඇති වාහන සංඛ්‍යාව 6යි. ආ 3 බුද්ධ ශාසන අමාත්‍යතුමා වෙත දැනට වාහනයක් බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් වෙන් කරගෙන නැහැ. තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශයේදී ගරු ඇමතුමා පාවිච්චි කරපු වාහන 3 මෙම අමාත්‍යාංශයට පවරා ගැනීමට දැන් කටයුතු කරමින් පවතිනවා. එතුමාට 15ක් බඳව ගන්න පුළුවන් වුණත් එතුමා තාම බඳවගෙන තියෙන්නේ 13යි කියලා තමයි වාර්තා වෙන්නේ.
හොඳයි.
ඈ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි මම ප්‍රශ්නය අහන වෙලාවේ එතුමා අමාත්‍යාංශ දෙකක වගකීම් දරුවා. දැන් තමයි එතුමාගේ වනජීවි ගාල ගැන ඇති වෙලා තිබෙන්නේ. ඒ නිසා මගේ අතුරු ප්‍රශ්නයකට සම්බන්ධ වෙන්නේ අතුරු පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි ඔබතුමා එතුමාට ලියලා අපිට පිළිතුරු අරන් දෙන්න. පළවෙනි එක තමයි ගරු කතානායකතුමනි දැන් බෞද්ධ දර්ශනය ගැන්වීම සඳහා තිබෙන එක විශ්වවිද්‍යාලය තමයි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය. මෑතකදී අපි පාර්ලිමේන්තු කාරක සභාවේදී පොදු ව්‍යාපාර කාරක සභාවේදී ඒක විමර්ශනයට ලක් කරා. එහි බඳවාගත හැකි ඉඩකඩ පහසුකම් අනුව බඳවාගත හැකි වැඩි සිසුන් සංඛ්‍යාවක් තිබෙනවා. නමුත් ඒ බඳවා ගන්නා ප්‍රමාණය අඩුවක් තිබෙනවා. මෙන්න මේ පිළිබඳව අමාත්‍යාංශයෙන් මැදිහත් වීමක් කරන්න පුළුවන් ද කියන එක පළවෙනි අතුරු ප්‍රශ්න. ඔබතුමා එක ලියලා
අපි එතුමන්ට යොමු කරන්න.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ
එතුමා හැමදාම ප්‍රශ්නවලට උත්තර දෙන ඇමතිවරේ අද හදිසි කටයුතු නිසා පිළිතුරු දෙන්න කිව්වා.
දෙවෙනි ප්‍රශ්නේ
දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි මේකත් බුද්ධ ශාසන අමාත්‍යවරයාට තියෙන ප්‍රශ්නයක්. ගරු කතානායකතුමනි අද මේ බුද්ධ දර්ශනය සහ බුද්ධාගම කියන එක විශාල වශයෙන් විවිධ දේවල් වලට සම්බන්ධ කරගෙන තිබෙනවා. ඒක තමයි මේ ඔය සාත්‍රවලට ඊට පස්සේ බෙල්ලෝ පෙන්නලා බලය පෙන්නන ඒවට දරූපත් නැතියට දරූපත් ලබා දෙන්න ඊට පස්සේ විභාග පාස් කරලා දෙන්න මේ හැම දෙයකටම බුද්ධාගම බුද්ධ දර්ශනය සම්බන්ධ කරගන්නවා.
එනිසා බුද්ධ ශාසන අමාත්‍යංශයට පුළුවන්ද විද්වත් උගත් බෞද්ධ උගතුන් ලවා බුද්ධ ධර්මයේ සහ මෙන්න මේ මම කිව්ව මේවට තිබෙන සම්බන්ධතාවය පිළිබඳව කෙටි වාර්තාවක් සකස් කළ මේ පාර්ලිමේන්තුව අපි අවබෝධයට ලබා දෙන්න. මොකද අපි අහලා නැහැ බුදුහාමුදුරුවෝ සාත්‍තර කිව්වා කියලා. බුදුහාමුදුරුවෝ දරු නැති අයට දරු අරන් දුන්නා කියලා අපි අහලා නැහැ. අපිත් ඒක ඉස්කෝලේ ගෙගෙන තියෙන නිසා එහෙම වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ලබා දෙන්න කටයුතු කරනවා.
ඇමතුමාගේ අවධානයට යොමු කරන්න.
හොඳයි. බොහොම ස්තුතියි ගරු ඩොක්ටර් දේවානන්ද මැතිතුමා. ගරු වෛද්‍ය නරින්ද ජයසේ මැතිතුමා ගරු උසස් අධ්‍යාපන මාර්ග ඇමතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කථානායකතුමනි. ඇමතුමා ඉන්නවද
උත්තරේ? කථානායකතුමනි මේ උත්තරේ මට සභාගත කරන්න පුළුවන් දීර්ඝ උත්තරයක්. එහෙම නැත්නම් මට කියවන්නත් පුළුවන්. ඇවුන්නේ.
කියවන්න ඕක පුළුවන් කියවන්න.
කියවන්න. අයන්න එක 2015 වර්ෂයේ අපොසු උසස් පෙළ විභාගය සඳහා ජීව විද්‍යා විෂය ධාරාවෙන් තිරුකුණාමලය මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලින් පෙනී සිටි ශිෂ්‍යයන් සංඛ්‍යාව ජීව විද්‍යා විෂය ධාරාවෙන් 2015 වර්ෂයෙන් පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව තිරුකුණාමලය දිස්ත්‍රික්කයේ 681යි මඩකලපුව දිස්ත්‍රික්කයේ 814යි අම්පාර දිස්ත්‍රික්කයේ 1532යි. අයන්න දෙක විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව තිරුකුණාමලය දිස්ත්‍රික්කයේ 346යි මඩකලපුව දිස්ත්‍රික්කයේ 480යි අම්පාර දිස්ත්‍රික්කයේ 741යි. එම සංඛ්‍යාව අපොසු උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස තිරුකුණාමලය දිස්ත්‍රික්කයේ 50.81යි මඩකලපුව දිස්ත්‍රික්කයේ 58.97යි අම්පාර දිස්ත්‍රික්කයේ 48.37යි. ඊළඟට වෛද්‍ය පීඨ සඳහා තෝරා ගන්න ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව තිරුකුණාමලය දිස්ත්‍රික්කයේ 24යි මඩකලපුව දිස්ත්‍රික්කයේ 38යි අම්පාර දිස්ත්‍රික්කයේ 36යි. එම සංඛ්‍යාව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස තිරුකුණාමලය දිස්ත්‍රික්කයේ 106.9යි මඩකලපුව දිස්ත්‍රික්කයේ 107.9යි අම්පාර දිස්ත්‍රික්කයේ 104.8යි. ඊළඟට 4 ඇමුණුම් එක යටතේ දක්වා ඇත. එතකොට ආයන්න පැනන්න නැගී.
ඇමුණුම් 4 අතුරු ප්‍රශ්නය නෙමෙයි කරු කතානායකතුමනි. ඇමුණුම් 4 ඉසෙට්ස් කෝ මොකක්වත් කියන්න ඕනේ නැහැ. ඔබතුමා මේ ප්‍රතිඵලය කියන්නකෝ. ඒද බීද සීද මොකද
කියන්නේ? නමත් එක කියන්නම්. විභාගාංකය 68-76-234 NN හඩා තිරුකුණාමලය දිස්ත්‍රික්කය පාසල පුද්ගලික ආයතුම්කරුවෙකු ලෙස විභාගයට ඉදිරිපත් වී ඇත. විෂයන් භෞතික විද්‍යාව C, රසායන විද්‍යාව A, ජීව විද්‍යාව A, Z අගය 1.82 යාපනය විශ්වවිද්‍යාලයේ තෝරාගෙන ඇත. ඊළඟට N අපිනයන් නම මඩකලපුව පෞද්ගලික ආයතුම්කරුවෙක් විෂයන් භෞතික විද්‍යාව B, රසායන විද්‍යාව A, ජීව විද්‍යාව A 1.80යි නැගෙනහිර විශ්වවිද්‍යාලය තෝරාගත් විශ්වවිද්‍යාලය. ඊළඟට ALM නවසාත් අම්පාරේ පෞද්ගලික ආයතුම්කරුවෙක් විෂයන් භෞතික විද්‍යාව B, රසායන විද්‍යාව B, ජීව විද්‍යාව A Z අගය 1.76යි නැගෙනහිර විශ්වවිද්‍යාලය.
හරි.
මොකද අතුරු ප්‍රශ්නය? එමතුවා මේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය වරගත්තට පස්සේ අහන පළවෙනි ප්‍රශ්නය. දැන් මේ ප්‍රතිඵල අනුව පේනවා ගරු එමතුමනි, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වෛද්‍ය පීඩ ඇතුළත් වෙන ආම සූසුකම් උනේ A2C1. මඩකලපුව දිස්ත්‍රික්කයේ A2B1. අම්පාර දිස්ත්‍රික්කයේ A1B2. එතකොට මෙහෙම අතිශය දුෂ්කර පාසල් තිබෙන දිස්ත්‍රික්ක තුනකත් පාසුකම් නැති යුද්ධේනුත් පීඩාවට පත්වෙච්ච දරුවෝ, ඒ දරුවොත් වෛද්‍ය පීඩක ඇතුළත් වෙන්න අවම සූසුකම A1B2 A2B1 වගේ දක අරගෙන තමයි පෙන්වන්නේ. මෙහෙම තිබෙද්දී මම අලුත් උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමති, ඔබතුමාලා ඇයි මේ වෛද්‍ය පීඨවලට ඇතුළත් කිරීම සඳහා අවම සූසුකම් බවට S3 නැත්තම් C2S1. දැන් ඔබතුමාලා ඉන්නේ S3 දාන්න කියලා. ඇයි එහෙම ඉතාම අඩු සූසුකමක් යෝජනා කරන්නේ?
යෝජනා කරන්නේ නැත්තේ නැත්තම් යෝජනා කරන්නේ.
මේ කියන්නේ දැන් මේ අවම සූසුකම් බවට පත්වලා තියෙන්නේ A2B1 වගේ තැන්වලින් තමයි. ඒත් අම්පාර මඩකල් ත්‍රිකුණාමල දරුවොත් ඇතුළත් වෙන්නේ. හැබැයි ඔබතුමාලා කියනවා මේ ඉසෙට්ස්කෝ එක දශම ගාණක් අඩු වෙන, ලකුණක් දෙකක් මදි වෙන අයට වෛද්‍ය පීඨවලට යන්න
තමයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන්නේ ඒ සඳහා ආවම සූසුකම ස්තුන වෙන්න ඕන කියලා. එතකොට ඒ තර්කේ පුස්සක් බොරුවක් කියලා මේ ප්‍රතිඵල වලින් පේනවා.
නලින්ද මන්ත්‍රීතුමා මේ සයිටම් එකේ ආවම සුදුසුකම් S3 ෆේල් 2S1 කියන එක අහන එක මගෙන් අහන්න එපා. ඉස්සර හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරුන්ගෙන් අහන්න. ඕක සයිටම් පටන් ගන්නකොට ඒ කාලේදී හදාපු නිර්ණායක. හරි, ඒක දැන් මගෙන් ඇහුවනම් මම තව මේකට අත ගැහුවේ නැහැ. අපි ඒක මේ පහුගිය ආණ්ඩුවේ ඒගොල්ලෝ පටන් ගන්නකොට ෆේල් වෙච්ච අයත් සයිටම් එකට දාගත්තා. ඒක ඒ ඒ ඇමතිවරුන්ගේ දරුවෝයි මන්ත්‍රීවරුන්ගේ දරුවොත් ගෙනල්ලා දැම්ම. දැන් ඒගොල්ලොම තමයි උද්ඝෝෂණ කරන්නේ. නමුත් මේකේ මේ ක්‍රමවේදය තුළ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයට තියෙන ඉල්ලුම මත තමයි ඉහළ ප්‍රතිශතයක් දැන් මේ වගේ දුෂ්කර පළාත්වල වුණත් ඉල්ලුම වැඩි. මං හිතන්නේ තව අවස්ථාවල් ඇති වෙන්න ඕනේ මේ මීට වඩා. සමහර විට අම්පාර ඩිස්ත්‍රික්කයේ ඒ එකයි බී එකයි සී එකයි ගත්ත හොඳ දක්ෂ දරුවෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශය නැහැ. තොර එයාලට වෙන විකල්ප තියෙන්ටත් ඕනේ. මේක සංකීර්ණ දෙයක්. මම ලෑස්ති ඔබතුමන්ලත් එක්ක සාකච්ඡා කළ ඔබ ඔබතුමා හොඳ යෝජනාවල් කරනවා නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවත් එක්ක මේ Z ස්කෝ අගය ක්‍රමවේදය තුළ දුෂ්කර පළාත් අනිත් පළාත්වල තියෙන ඒවා සසඳලා බලලා වෙනස්කම් කරන්න.
ඔව්, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය දැන් ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් පාරේ අනතුරක් වුණාම රියානතුරක් වුණාට පස්සේ මොකක්වත් නොදන්න මිනිස්සු වුණත් ප්‍රථමාධාර දීලා ජීවිතයක් බේරගන්න උත්සාහ කරනවා. හැබැයි අපි කවුරුවත් ගිහිලා යාගෙන් බෙහෙත් ගන්න යන්නේ නැහැ නේ, යා වෛද්‍යවරයෙක් කරලා නේද? ඒ වගේම නඩුවකට ගියත් ගොඩ පෙරක තොරන් උපදෙස් ගන්නේ නැහැ. ඒ වගේ එතන අපි කියන්නේ මේ අධ්‍යාපනයේ ඉහළ සාමාර්ථ ලබන දරුවෝ ඉඳෙද්දි මේ ඊටාම අනුසූසුකම් ලබන අයට වෛද්‍යවරුන් අවස්ථාවක් හදන්න තමයි මේ ඔබතුමා ඇහුවනම් කිරියල් ඇමතුමාගෙන් එතුමා ඔය කියපු ටිකට එතුමත් අදාළයි. පහුගිය ආණ්ඩු කට්ටිය විතරක් නෙමෙයි. එතුමත් ඔය S3 මේ අවම සූසුකම් කරන්න විශාල වශයෙන් දත කාපු කෙනෙක්. එසා අපි යෝජනා කරන්නේ මේ දරුවන්ගේ සූසුකම් පිළිබඳ සලකා බලලා සාධාරණ නේද මේ, ඒ කියන්නේ උසස් ප්‍රතිඵල ගන්න දරුවන්ට මේ අවස්ථාව ලබා දීම සඳහා නිර්ණායකයක් හදන්න කියන එක.
හොඳයි, ඔබතුමාගේ යෝජනා කරන්නේ කතා කරනවා කියලා. ඔව්, ගරු
ලතුමා මෙතුමාට මතක් කරන්න කැමති බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුළු වෙන්නත් අවම සූසුකම S3 මේ කිසිම දෙයක් දන්නේ නැතුව ප්‍රශ්න අහනවා. බ්‍රිතාන්‍ය ඕනම විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න අවම සූසුකම S3. නමුත් ඒ දෙකයි B එකයි ගත්ත ළමයි ගන්නවා. නමුත් මිනිමම් ක්වොලිෆිකේෂන්
ගරු කතානායකතුමනි, අපි ළමයෙකුට A3ක් ගත්තේ නැහැ කියලා, ඒ ළමයාට S3ක් ගත්තා කියලා ඒ ළමයාගේ බුද්ධිය ඊට වඩා අඩුයි කියලා අපිට සලකන එක එක වැරදි. අපි ළමයින්ව එහෙම හැල්ලු කරන්න ඕනේ නැහැ. සමහර අය සාමාන්‍ය පෙළ උසස් පෙළ කරපු අයත් ලොකු ලොකු තැන්වල අද සාර්ථකව සමාජයේ ලොකු තැන්වලට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි මේ ක්‍රමවේදයක් හදන්නේ අපිට තියෙන ඒ ඉඩපාඩු සීමාව නිසානේ. එහෙම නැත්නම් ඕන තරම් ඉඩපාඩු තියෙනවා නම් හැම එක්කෙනෙකුටම සුදුසුකම් තියෙන එක්කෙනෙකුට දක්ෂකම් තියෙන එක්කෙනෙකුට කොහේරි කියලා ඉගෙන ගන්න පුළුවන්. සමහර වෛද්‍යවරු විදේශ රටවල් වල S3 ගත්ත අය වෛද්‍ය උපාධිය අරගෙන ඇවිල්ලා මේ ලංකාවේ හොඳම වෛද්‍යවරු හැටියට අද වැඩ කරනවා. එතකොට ඒක කොහොමද අපි සසඳන්නේ? ලකුණු වලින්ම බලන්න අමාරුයි. නමුත් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ රජේ නම්. ඒ නිසා අපි ඒක විධිමත් ක්‍රමවේදයක්.
හොඳයි, බොමිසුචේ ගරු ඇමතිතුමා, නැත්නම් ගරු ජයප්‍රභාත් ගමන්පිල ඇමතිතුමා, ගරු ආපදා කළමනාකරණ ඇමතිතුමාගේ ඇසීමට
මම ආනව ගරු කතානායකතුමනි.
ගරු මන්තුමනි, ඔබගේ පළවෙනි ප්‍රශ්නය මියගිය සංඛ්‍යාව 32යි, ආබාධිත වූ සංඛ්‍යාව 1යි. තුන්වෙනි ප්‍රශ්නය විපතට පත් වූවන්ට රජය විසින් ගෙවූ මුළු මුදල වන්දි මුදල බිලියන 1යි, මිලියන 18යි, 6,06,490යි. ගෙවූ වන්දි මුදල එක පුද්ගලයෙකුට මිලියන බැගින්, එවැගේම හානියටපත් නිවාස වෙනුවෙන් ගෙවන ලද උපරිම සහ අවම වන්දි මුදල් හානියටපත් නිවාස වෙනුවෙන් තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු පදනම් කර ගනිමින් නිවාස සඳහා වන්දි ලබා ගැනීමට කැමැත්ත පළ කළ ප්‍රතිලාභීන් සඳහා වන්දි ගෙවීම සිදු කරන ලදී. ඒ අනුව ඒ එක් තක්සේරු පදනම් කර ගනිමින් එක් නිවසක් සඳහා ගෙවූ අවම මුදල 145,000ක්. උපරිම මුදල මිලියන 13යි 342,500ක්. අවතැන් වූ සියලු දෙනාට ස්ථිර නිවාස ලබා දී තිබේද කියන ප්‍රශ්නයට පදිංචිකරුවන්ගේ කැමැත්ත අනුව විකල්ප නිවසක් ලබා ගැනීමට හෝ පැවති නිවසෙහි තක්සේරුව වන්දියක් ලෙස ලබා දීමට අවශ්‍ය ලබා දෙන ලදී. ඒ අනුව විකල්ප නිවාස 170ක් ලබා දී ඇති අතර ඒ සඳහා රජය විසින් රුපියල් මිලියන 392ක් හා කොළඹ හා මහනගර සභාව විසින් රුපියල් මිලියන 288ක් ලෙස මිලියන 680ක් වැය කර ඇත. වන්දි ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇති 97 දෙනෙකුට රුපියල් මිලියන 317ක් ලබා දී කොළඹ දිස්ත්‍රික් ලේකම් වෙත නිදහස් කර ඇත. 2017 දොළොස්වැනි මාස 31 වන විට මිලියන 219කුත් 779,950ක් ලබා ප්‍රතිලාභීන් 79 දෙනෙකුට ලබා දී ඇත. ඉතිරි නිවාස තක්සේරු වන්දි සඳහා මිලියන 54,251,750ක ප්‍රතිපාදන යොදවා ගනිමින් ප්‍රතිලාභීන් 18 දෙනෙකු සඳහා ගෙවීම් කටයුතු සිදු කරමින් පවතී. එවාගේම අවතැන් වූ පවුලකට ස්ථිර නිවාසක් ලබා දුන් ආසන්නතම දිනය හැටියට විකල්ප නිවාස ලබා දීමේ තෙවන අදියරේදී අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 11 වැනි මාසේ 8 වන දින විකල්ප නිවාස 72ක් ලබා දී ඇත. අවසාන ප්‍රශ්නය නොවේ නම් ඒ වන්ද පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පිළිතුර අනුව එතු පැහැදිලි පිළිතුරක් ලැබුණේ අවතන් වූ සීලු දෙනාට ස්ථිර නිවාස ලබා දී තිබේද කියන ප්‍රශ්නයට ඔව්වෝ නෑ යනුවෙන් පිළිතුරක් ලැබුණේ නෑ. කෙසේ වෙතත් මෙසේ තමුන්නාන්සල මේ විදිහට මුදල් ගෙවලා මේ ප්‍රශ්නේ විසඳලා නම් තියෙන්නේ. ඇයි මේ මීට සති දෙකකට කලින් තවතැන්නුවන්ගේ සංගමයේ මාධ්‍ය හමු තියලා උද්ඝෝෂණ පවත්වමින් එතන ආණ්ඩුවට විරෝධය පළ කරන්න කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
මම නම් හිතන්නේ අත්‍තර මේ රටේ පවතින සත්‍යයත් එක්ක උසුගන්වන සංකල්පයක් අද මේ රට පුරා තියෙනවා. උසුගන්වන. ඉතින් ඔබතුමා මම හිතන්නේ මේක පිළිබඳව මීට වැඩි විධිමත්ව මීතර මොල්ලේ කුණුකන්ද ප්‍රදේශයට ගිහිල්ලා ඔබතුමා විසින් මේ ප්‍රශ්නය ගැන පොඩක් හොයා බලලා ඉවරලා අපිට ඉදිරිපත් කරොත් අපිට මේ ප්‍රශ්නෙට පැහැදිලි නැවත රජයේ හැටියට පිළිතුරක් ලබා දෙන්න පුළුවන් වෙයි.
හොඳයි. දෙවෙනි ප්‍රශ්නය
ගරු කතානායකතුමනි, ඒ කලබලයේ උණු දවසේම එතනට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කතා කරන්නේ බොහෝ දෙනෙක් එදා යන්න පැකිලුණා. අපි එදත් එතනට ගියා. ඒ නිසා ඒ ජනතාවගේ ප්‍රශ්නය විධිමත් අයුරෙන් තව විසඳී නැත. ඔවුන් සාධාරණ අය හඬ නගන නිසා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ ලිපිවල සඳහන් වෙන කාරණා ඇත්තට මහ පොළවේ සිදු වෙලාද කියලා අමාත්‍යංශ මට්ටමේ යම් සොයා බැලීමක් කරන්න කියලා.
හොඳයි හොඳයි. ගරු අමාත්‍යතුමා අවධානය
යොමු කරලා ඍජුව මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරොත් ඒ ලේඛන අපි ඔබතුමාගේ ප්‍රශ්නයට පැහැදිලි අවධානයෙන් අපි ඒ කටයුතු කරන්න බලාපොරොත්තු
වෙනවා. හොඳයි. බොහොම ස්තුතියි. ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා, ගරු ජීවර ජලජ සම්පත් සංගාධන ඇමැතිතුමා ඇසීමට
මම අහනවා. ගරු කතානායකතුමනි,
ගරු කතානායකතුමනි, ජීවර අපේ රජයේ යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ විදේශ රටවල්වල අත්අඩංගුවට පත් වී සිටින ජීවර සංඛ්‍යා ජීවරින් සංඛ්‍යාව 6 දෙනයි. අත්අඩංගුවේ පසු වෙන රටවල් අහලා තිනවා එක රටක විතරයි ඉන්නේ, ඉන්දියාව විතරයි. ඔවුන්ගේ නම් සහ ලිපිනයන් අන්තෝනි මරියදාස් පේසාලේ, ඒ ආර් ජයන්ත ප්‍රනාන්දු තොඩුවාවේ
සභාගත කළා මැද්ද
එටික සභාගත කරනවා. ඊළඟට මුදවා ගැනීම සඳහා අමාත්‍යංශයේ නැති පියවර තම ඥාතීන් බැලීම සඳහා මන්නාරම් ප්‍රදේශයේ සිට ඉන්දියාවේ රාමේශ්වරන් වෙත යාමේදී ඉන්දියානු ආරක්ෂක බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති ඉන්දියාවේ අනාථ කඳවුරක සිටින මරියදාස් නම් ධීවර කාර්මිකයා පිළිබඳව ඉන්දියානු ආරක්ෂක බලධාරීන් විසින් සත්‍ය වශයෙන්ම දීවර කාර්මිකයෙකු යන වගට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය විස්තර ලිපිලේඛන මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අදාළ බලධාරීන් වෙත යවා ඇත. ඉදිරි සති කීපයේදී ඔහු මෙරටට පැමිණීමට නියමිතයි. ඉන්දියාවේ අත්අඩංගුවටපත් IMULA-0490TLE බහුදින දීවර යාත්‍රාවේ දීවර කාර්මිකයින් පස් දෙනෙකු ත්‍රිකුණාමලයේ ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇති අතර 2018 මාර්තු 12 දින ඉන්දියානු වෙරළ ආරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඔවුන් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඉල්ලීම ඉදිරිපත් කර තියෙනවා. දැනට එම දීවර කාර්මිකයන් චෙන්නාහි කරිකාල් පොලිස් නාවික පොලිසිය වෙත භාර දී ඇති අතර ඔවුන් ඉදිරි අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව දෙරටේ ඇති සහයෝගිතාව මත නිදහස් කිරීමට අවශ්‍ය පීවර ඉන්දියානු බලධාරීන් විසින් එළඹෙනු ඇත. ඉන්දියාවේ අත්අඩංගුවට පත් දීවරීන් සති දෙකක් වැනි කාලයක් තුළ මෙරට ගුවන් මගින් හෝ මුහුදු මාර්ගයෙන් ගෙන්වා ගැනීමටත් ඔවුනට අවශ්‍ය ආහාර පාන ඇඳුම් පැළඳුම් චෙන්නාහි නියෝජ්‍ය මහකුමසාරිස් කාර්යාලය හරහා අවශ්‍ය පහසුකම් සැපීමටත් දීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුව මේ වෙන විට කටයුතු යොදා තිබෙනවා.
ආනගරු මන්ත්‍රම
කතානායකතුමනි, මේ අපේ ඇමතුමා විස්තරාත්මක පිළිතුරක් ලබා දුන්නා. ඒ නම් සඳහන් කරන්න ගිය නල්ලයිස්තුවේ මම නියෝජනය කරන ලංකාවේ ලොකුම මුහුදු තීරණ තියෙන පුත්තලන් දිස්ත්‍රික්කයේ දීවරොත් ඉන්නවා. මේ දීවරුවේ මුහුදු යන්නේ කරු කතානායකතුමනි අපේ බතට අවශ්‍ය කරන මාළු අරන් දෙන්න. අනික සීමාවන් හිතලා ඔවුන් උල්ලංඝනය කරන්නේ නැහැ. මම ප්‍රශ්නයක් විදිහට නෙමෙයි, යෝජනාවක් විදිහට. මොකද ප්‍රශ්නයක් යොමු කළත් ඇමතුමා නැහැ උත්තර දෙන්න. යෝජනාවක් විදිහට අමාත්‍යාංශයට යොමු කරනවා. අර තිගම මුහුදු තීරයේ තියෙන පුත්තලන් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට දීවරයෙක් අත්අඩංගුවට ගත්තම ඒ දීවරයා පසුපස ඉන්න පවුල් ගණනාවක් දුක් වෙනවා සහ ඔහුගේ පවුල් සියල්ල කඩා වැටෙනවා. මේ දීවර පවුල් අධ්‍යාපනයේ ලොකුවට තියෙන පවුල් නෙවෙයි. ඒ නිසා දීවරයෙක් යම්කිසි රටක අත්අඩංගුවට පත් වුණාම දීවර අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වෙලා තාමත් කඩිනමින් ඔවුන්ව මුදව ගන්න කටයුතු කරනවා නම් හොඳයි. ඒ යෝජනාව මම අමාත්‍යාංශයට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. බොහොම
ස්තුතියි. තව එකක් අපිට ආපස්සට ඇච්චරයි නේ. හොඳයි. බොහොම ස්තුතියි. ඊළඟට ගරු හේෂාන් විතානගේ මැතිතුමා, ගරු ප්‍රවාහන සිවිල් ගුවන් සේවය මැතිතුමාගේ ඇසීමට
උත්තර දෙනවා ගරු කතානායකතුමනි. පළවෙනි ප්‍රශ්නය ආ රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ළංගම ඩිපෝ ගණන 5කි. එම ඩිපෝ නම් රත්නපුර, ඇඹිලිපිරිය, ගොඩකවැල, කලවාන සහ බලංගොඩ යන ඩිපෝ. මෙම සියලු ඩිපෝ ලාභ ලබයි. 2. රත්නපුර ඩිපෝවට බස් රථ 34යි, ඇඹිලිපිටිය ඩිපෝවට බස් රථ 41යි, ගොඩකවැල නව බස් රථ 25යි, කලවාන නව බස් රථ 31යි, බලංගොඩ නව බස් රථ 39යි, එකතුව 170යි. ආ 3. දැනට පවතිනුයේ රියදුරු හා කොන්දොස්තර තනතුරු සඳහා පුරප්පාඩු පමණි. ඩිපෝ වශයෙන් එම පුරප්පාඩු මෙසේය. රත්නපුර ඩිපෝ රියදුරු කොන්දොස්තර පුරප්පාඩු නැත. බලංගොඩ රියදුරු 3යි, කොන්දොස්තර 6යි, ඇඹිලිපිටිය ඩිපෝවේ පුරප්පාඩු නැහැ. කලවාන රියදුරු 3යි, කොන්දොස්තර 4යි, ගොඩකවැල රියදුරු පුරප්පාඩු නැහැ, කොන්දොස්තර 1යි. ඒ සමස්ත රියදුරු පුරප්පාඩු 6යි, කොන්දොස්තර පුරප්පාඩු 11යි. මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඩිපෝ 5ක් සඳහා රියදුරු තනතුරු සඳහා පුරප්පාඩු 6ක් සහ කොන්දොස්තර තනතුරු සඳහා පුරප්පාඩු 11ක් පවතින බව අදාළ ඩිපෝ වාර්තා මගින් දන්වා ඇත. පසුගිය 2018 2010 දින පැවති පරාත් පාලන මැතිවරණ නිසා එකී කාල වකවානුව තුළදී නවපත්වීම් ලබා දීමට සිදු නොවීය. දැනට සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් අය සඳහා ඉදිරියේදී කොන්ත්‍රාත් පදනමින් පත්වීම් ලබා දීමට කටයුතු සූදානම් පවතී. ආ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විදියට ගරු ඇමතුමාට යොමු කරන්නේ, අපි දැක්ක පහුගිය කාල සීමාව තුළ මේ රත්නපුර දිස්ත්‍රික්කයේ මේ රටේම රියදුරන්, ඒ වගේම කොන්දොස්තරවරු කාර්ය මණ්ඩල උහුලන්න බැරි ප්‍රමාණයක් ඩිපෝවල ඉන්නවා. ඒ නිසා බස් රථයකට මට මතකයි අපි නියෝජ්‍ය ඇමතුමා කිව්ව මෙන්න මේ ප්‍රමාණයක් එක බස් රථයකට. ඒ නිසා තමයි මේ ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩු ලබන්නේ කියලා. එහෙම තත්ත්වයක් තියෙද්දි ඒ පාඩු ලබන ආයතනයක් නිවැරදි තැනට ගන්න ඔබතුමන්ලා සේවකයෝ විශාල ප්‍රමාණයක් රට පුරාම වන්දි මුදලක් දීමනාවක් දීලා ඉවත් කරා. ඉවත් කරලා බලාපොරොත්තු වුණේ මේ ඩිපෝ ලාභ ලබන තත්ත්වයට අරන් එන්න. මම දන්නවා ඇඹිලි පිටියේ ඩිපෝව ගත්තොත් ඒක ලාභ ලබන්නේ අර හයිවේ එකේ තියෙන බස් වල එන මුදලින් තමයි ඇත්තම ලාභ ලබන්නේ. එතකොට ගොඩකෙලත් එහෙමයි. මොකද සාමාන්‍යයෙන් අපි විශ්වාස කරන මේක ලාභ ලබන්න ඕන නෑ. මෙහෙම සේවක කළමනාකරණයක් ඔබතුමාල කරලා නිවැරදි මඟකට අරගෙන නැවත වතාවක් මේ දිනවල ඒ ආයෙත් පත්වීම් දිරවිලා මේක පිරුණට පස්සේ අර ඔබතුමාලා ඒ ගත්ත ක්‍රියාමාර්ගය සාර්ථක තැනකට අරගෙන එන්න පුළුවන්කමක් තියෙනවාද කියලා දැනගන්න කැමතියි.
එතුමා ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ ලංකා ගමනාන මණ්ඩලයේ බස් රථ 5500ක් පමණ තමයි දිනකට ධාවනය වෙන්නේ. ඒ බස් රථ 100ක් ධාවනය වෙනවා නම් රියදුරු 140ක් කොන්දොස්තර 140ක් ඕනේ සාමාන්‍ය නිවාඩු යන ඒවා ප්‍රශ්නත් මත. නිසා විශේෂයෙන්ම දැනට තියෙන්නේ 10,000 රියදුරු 10,000යි කොන්දොස්තරු 10,000යි. සමහර විට දැන් විනය ක්‍රියාමාර්ග ප්‍රශ්න විස්රාමයම් ඒවා නිසා අපිට රියදුරු කොන්දොස්තරු හිඟයක් තියෙනවා. අපි බැලුවා ලංකාවේම සාමාන්‍ය 500ක 600ක වගේ හිඟයක් තියෙනවා. අපි දැනට කොන්ත්‍රාත් පදනම මත පමණයි රියදුරු බඳවගන්නේ. මොකද රජයෙන් රුපියල් 16,200ක් එක සේවකයෙක් වෙනුවෙන් පඩියක් ගෙවනවා. අපි දැනට අලුතෙන් ගන්න අයට රජයෙන් එහෙම ගෙවන්නේ නැහැ. කොන්ත්‍රාත් පදනම මත දවසකට රුපියල් 1000ක මුදලක් තමයි දෙන්නේ වැඩ කරන දවසකට. ඒකට OT බටා ඒවා සියල්ලම වෙනම එකතු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඒ බස් රථයෙන් හම්බ කරලා තමයි අපි දැන් මුදල් ගෙවන්නේ ඒ අලුතෙන් ගන්න අයට. හැබැයි ඒකත් ඒ ඩිපෝ කළමනාකාරවරයාගේ අනුමැතිය ඕනේ. එතුමාට ඒ ඩිපෝයෙන් ඒ මුදල් ගෙවන්න පුළුවන්ද කියලා. ඒ අනුමැතිය දුන්නාම ඒ බස් රථ 100ක් තියෙනවා නම් 140ක් රියදුරු කොන්දොස්තර 140ක් යන පදනම මත තමයි මේ කොන්ත්‍රාත් පදනම මත අපි ඉදිරියට දැනට බදවගන්නේ.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, ගරු ඇමතුමනි, අපි දන්නවා බස් රථ ඔබතුමා ප්‍රමාණයන් කිව්ව ලබා දී පිළිබඳව. ඇමතු, විශාල බස් රථ ප්‍රමාණයක් සුළු දෝෂ නිසා සමහර ඩිපෝවල තියෙනවා. මේ බස් රථ ප්‍රමාණය සාමාන්‍ය කෙටි ගමන් ධාවනය සඳහා යොදවන්න පුළුවන් තත්ත්වයට තියෙනවා. අපි හොයලා බැලුවා මෙන්නේ පොඩි, ඒ කියන්නේ ඒ අලුත් වැඩියාව සඳහා අවශ්‍ය පොඩි පාට් එකක් නැත්නම් මේ පොඩි පොඩි දෝෂ හදාගන්න පුළුවන් අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ලබා දීමට අමාත්‍යාංශයේ අවශ්‍ය පියවර අරගෙන නැහැ. ඉතින් අපි හිතනවා අලුත් බස් රථ ලබා දෙනෝ වගේම දැන් සමහර ඩිපෝලේ පහුගිය කාල සීමාවන් තුළ ආවරණය කරපු ප්‍රදේශ ආවරණය කරන්න බස් රථ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ගොඩකළ ප්‍රදේශයේ ලොකු ප්‍රශ්නයක්. ගොඩකළ ඩිපෝවේ මම ඩිපෝ අධිකාරිත් එක්ක කීප වතාවක් කතා කරා. පහුගිය කාල සීමාවදී විච්ච බස් රථ ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා අලුත් බස් රථ දුන්නට. සම මේ වෙනුවෙන් මොකක්ද ගන්න පුළුවන් ඉක්මන් ක්‍රියාමාර්ගය කියලා දැනගන්න කැමතියි.
කතානායකතුමනි, විශේෂයෙන්ම බස් රථවලට අමතර කොටස් ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් තියෙනවා මේ ලංකා ගමනාගමන මණ්ඩලයේ. ඒ ක්‍රමවේදය තුළ තමයි ගන්නෙ. මොකද හදිසි මිලදී ගැනීම අපි නවත්තලා තියෙනවා. හැබැයි සමහර අවස්ථාවලට හදිසි මිලදී ගැනීම වලටත් අපි අවස්ථාව දීලා තියෙනවා. එහෙම ඒ අමතර කොටස් වල හිඟයක් තියෙනවා නම් අපිට දැනුවත් කරමුත් ඒ ඩිපෝයෙන් ප්‍රධාන කාර්යාලයට. අපි එහෙම විශේෂයෙන් සපයන ක්‍රමයකුත් තියෙනවා. හදිසි මිලදී ගැනීම සඳහාත් අවස්ථාව ලබා දීලා තියෙනවා. කොහොම වෙතත් ඒ අමතර කොටස් අපි නිරන්තර ලබා දෙනවා. එහෙම තියෙනවා නම් ඩිපෝ කළමනාකරුවන්ට කියන්න ප්‍රධාන කාර්යාලය අමතන්න කියලා.
හොඳයි, බොහොම ස්තුතියි ගරු රෝහණි කුමාර විජයරත්න මැතිණිය, ගරු ප්‍රාථමික කර්මාන්ත මැතිතුමාගේ ඇසීමට, ගරු රංජිත් සොයිසා මැතිතුමා, ගරු සමාජ සභාවේ ගැණුම් සුභසාධන මැතිතුමාගේ ඇසීමට. කවුද අහන්නේ? එතුම නැහනේ. අහන්න බෑ, දෙවෙනි වටේනේ පළවෙනි වට යන්නේ. දෙවෙනි වටේදී අහන්න. බොහොම ස්තුතියි ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා.
අසමි.
ගරු වරාය නාවිකඩුවේ මැතිතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, වරාය මැතිතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙන.
ගරු තුෂාර ඉන්දුනිල් අමරසේන මැතිතුමාගේ, කුෂිකාර මැතිතුමාගේ ඇසීමට. ගරු තුෂාර අමරසේන මැතිතුමා.
මම අහන කථානායකතුමනි.
ගරු කුෂිකාර මැතිතුමා ඇසීමට.
කුෂිකාර මැතිතුමාත් සති දෙකක් ඉල්ලනවා.
ගරු ඉෂාක් රහමාන් මැතිතුමා, ගරු අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට.
අහනවා කථානායකතුමනි.
මුනි අයන්නේ එක ඔව් දෙක 2018 වර්ෂය වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 436 3 විද්‍යාගාර ගොඩනැගිල්ලක් ලබා දී ඇති අතර එම ගොඩනැගිල්ලට අවශ්‍ය ලීබඩු හා පරිගණක උපකරණ ලබා දී ඇත. එසේම බහුමාධ්‍ය පන්ති කාමර යටතේ ඒට අදාළ සියලු උපකරණ ලබා දී ඇත. සනීප ආරක්ෂා පෙරට වැඩසටහන යටතේ රුපියල් මිලියන 1.9 වැසිකිලි හා කැසිකිලි පද්ධතියක් ලබා දී ඇත. ළඟම ආයන් එක ළඟම පාසල හොඳම පාසල යන ව්‍යාපෘති යටතේ සනීපාරක්ෂක පහසුකම් සඳහා රුපියල් මිලියන 1.2 වැසිකිලි පද්ධතියක් සාදා නිම කර ඇත. ගොඩනැගිලි අලුත් වැඩියා කටයුතු සඳහා රුපියල් මිලියන 4.2ක මුදලක් ලබා දී අලුත් වැඩියා කටයුතු නිම කර ඇත. රුපියල් මිලියන 0.17ක් ලබා දී විදුලිය සපයා සම්පූර්ණ කර ඇත. 2. එම පාසල සඳහා අවශ්‍ය පහසුකම් මෙය වෙන විටත් සපයා ඇත. අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු ඇමතිතුමනි, ඔබතුමා කියපු ගහරි. නමුත් ඒ පාසලේ ගොඩනැගිල්ල ලොකුම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. 1000 ඇතුළ තමයි ඇතුළු වෙලා තියෙන්නේ. නමුත් ඇමතිතුමනි, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පහුගිය කාලවෙදී හොඳම පාසල ළඟම පාසල වැඩසටහනට ඔබතුමා උදව් කරුවා. මේක පහුගිය රජයේ 1000 පාසල ඇතුළේ තමයි ඇතුළු කරුවේ. එකක් තමයි බටහිර ආසනේ ගම්බිරිගස්සාව කියන ගම්මානේ එක ගොඩනැගිල්ලක් විතරයි ලැබිලා තියෙන්නේ. බොහොම අඩුපාඩුවක් තියෙනවා. දැන් ඒක 1000කුත් නැහැ, හොඳම පාසලට ඇතුළු වෙලත් නැහැ. ඒ වගේම කෙකිරා වාසනේ ජායා කටිකලියා ප්‍රදේශයේ තියෙන ජායා මහාවිද්‍යාලයේ ඒත් ඒ විදියමයි. 9ට තමයි 1001ක් වෙලා තියෙනවා. ගරු ඇමතිතුමනි, බොහොම අඩුපාඩුත් එක්ක දරුවෝ තමන්ගේ අධ්‍යාපන කටයුතු වල පසුබිමක් වෙලා තියෙනවා. ගොඩනැගිල්ල නැති ප්‍රශ්නයක්. ඔබතුමාගේ ගෞරවණීය ඉල්ලීමක් කරනවා. ඔබතුමා ගිය අවුරුද්දේ හොඳම පාසල ළඟම පාසල වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා විශාල වැඩකටයුතුවක් කෙරුවා. ඒ වගේම මේ 1001 පාසල් දෙකටම බොහොම අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා ඔබතුමාගේ කාරණාව ඉල්ලීමක් කරනවා. මේ දෙකේ 1001ක් 9ට විතරයි තියෙන්නේ, වැඩක් නැහැ. මේ නිසා හොඳම පාසල ළඟම පාසල ඇතුල් කරලා හරි මේ තියෙනම පාසල් දෙකම දියුණු කරන්න කියලා ඔබතුමා
ගෞරවණීය කරනවා.
ගරු ඇමතිතුමා, ගරු කතානායකතුමනි, මේ දැන් මුදල් ඇමතිතුමත් මෙතන ඉන්නවා. අපිට ගොඩනැගිලි සඳහා මුදල් ලබා ගැනීමේ ඇත්තටම අපි එතුමාගෙනුත් ඉල්ලා තියෙනවා. අපිට මේ වසරෙත් අපිට ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ලැබුණොත් අපිට අලුතෙන් ලබා දීමට හැකියාව තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, ගිය වසරේ සහ පසුගිය වසර තුනේම මේ පාසල් වලට ප්‍රමුඛතාවය හඳුනගෙන ගොඩනැගිලි සහ අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස අපි නිර්ණායක ටික දීලා පළාත් සභාවලට ඒ අනුව අපිට නම් කරලා එවන්න කිව්වා. දැන් මම ගිය සතියේ අතිගරු ජනාධිපතිතුමත් එක්කත් අපි සියලුම විදුහල්පතිවරු, කලාප අධ්‍යක්ෂවරු, පළාත් අධ්‍යක්ෂවරු කැඳවලා මේ ගැන පරීක්ෂා කරා. නමුත් අපිට කණගාටුයි වුණත් කියන්න ඕනේ, කොටිම කියනනම් මේ රටේ කලාප 98 ඉන්න සියලුම සහකාර සැලසුම් අධ්‍යක්ෂවරු ගෙනල්ලා දේශීය සහ විදේශීය පුහුණුවත්වය හැම කෙනෙකුටම දීලා තමයි අපි මේ නෝම්ස් අනුව නිර්ණායක මත මේ රටේ පාසල් 10-10ටම අඩුපාඩු පහසුකම් සපයන්න කියලා කිව්වේ. හැබැයි උතුරු මැද පළාතේ ඒක හරියාකාර වෙලා තිබුණේ නැහැ. අපි නිර්ණායක දීලා තිබුණත් ඒ මත දෙන්න කිව්වත් සමහර තැන්වලදී ඒක කඩ වෙලා තියෙනවා විවිධ මැදිහත්වීම් නිසා. මට මෙතනට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මේ විවිධ ප්‍රකාශ කරන්න බෑ, ඇත්ත කියන්න ඕනේ. ඒ නිසා තමයි මේ වගේ වෙලා තියෙන්නේ. නැත්තම් මේ රටේ මේ වෙනකොට කොහෙවත් තකරං තියෙන ගොඩනැගිලි තියෙන්න බෑ. මේ රටේ කොහෙවත් ගොඩනැගිල්ලක් අඩුපාඩුවක් තියෙන්න බෑ මේ පන්ති වලට. මොකද අපි මේ නිර්ණායක මත දීලා තියෙන්නේ ප්‍රථමයෙන්ම මූලික අවශ්‍යතාවලට දෙන්න ඕනේ. ගොඩනැගිලි, වැසිකිලි, කැසිකිලි, ඒ වගේ විද්‍යාගාර, ඊට පස්සේ තමයි ඔඩිටෝරියම් හරි වෙන මොනවාරි හැදෙනව නම් හැදෙන්නේ. ඉතින් උතුරු මැද පළාතෙත් ඒ ප්‍රශ්නේ තියෙනවා ගරු කතානායකතුමනි. අපිට මේ සැරේ ගොඩනැගිලි වලට අරමුදලක් නැහැ. ඒක අපේ මුදල් ඇමතිතුමා සපයලා දුන්නොත් මේ වගේ තව ගොඩක් තියෙනවා. කඩා වැටෙන්නත් ළඟ ගොඩනැගිලි තියෙනවා. අපිට මේ සඳහා අපිට කටයුතු කරන්න පුළුවන්.
හොඳයි. තව ප්‍රශ්නයක් තියෙනවද ගරු මන්ත්‍රීතුමා?
නායකතුමනි,
දෙවෙනි ප්‍රශ්නයක්.
මේ වෙලාවදී අපේ මුදල් ඇමතිතුමත් ඉන්නවා. ඒ වගේ අධ්‍යාපන ඇමතිතුමනි, ඔබතුමා කියපු ගැත්ත අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිංහල මුස්ලිම් දෙම්මල පාසල සියලුම තාම තකඩු ගහපු බිල්ඩින් තාම තියෙන ගරු ඇමතිතුමනි, ඔබතුමා කිව්වාගේ ඒ තියපු නිලධාරිගොල්ලෝ වෙලාවට කලාවට ඔබතුමාලට දීපු නැති එක ලොකු වැරදක්. නමුත් අපි ඒක සම්බන්ධ වෙන්නම්. නමුත් ගරු මුදල් ඇමතිතුමනි, ඔබතුමාගේ විශේෂ අවධානයක් යොමු කරනවා ඒ තහඩු ටික ගලවලා අපේ දිස්ත්‍රික්කයේ දුෂ්කරම දිස්ත්‍රික්කයේ ගරු මුදල් ඇමතිතුමනි සීට් දාලා නිවාස පාසල කඩාගෙන උදව් කරන කියලා මම ලොකු බලාපොරොත්තු වෙනවා ඔබතුමා මේ සැරේ මුදල් දෙයි කියලා.
බොහොම ස්තුතියි ගරු
ඇමතිතුමාට. මම ස්තුතිවන්ත වෙන්න ඕනේ ගරු කතානායකතුමාට. මේ එදා මේ සම්බන්ධයෙන් මීට ඉස්සෙල්ලත් මේ ප්‍රශ්නයක් පළාත් සභාවල බැරණැගුණාම ගරු කතානායකතුමා ආණ්ඩුකාරතුමාලා කැඳවලා මටත් එන්න කියලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අවශ්‍ය පියවර ගත්තා. අපිට දිනේ ප්‍රශ්නයක් වුණා. ආපහු දිනේක අපි මේ වගේ දේවල් සම්බන්ධයෙන් ආණ්ඩුකාරතුමාලා එක්ක ගරු කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා අර ඔබතුමා කිව්වා වගේ ප්‍රමුඛතාවය අනුව කටයුතු කරන්න සැලැස්මක් හදන්න.
හොඳයි බොහොම චුති බොහොම චුති. හරි දැන්
අනුරාධපුරව තිබේ
එක්සත් ජාතිකක්ෂයට නෑ. ඔබතුමාගේ අවස්ථා පැහැදිලි කිරීමක් ඕන නම් එමෙතුමාගේ
ඒ නිසා ඔබතුමාට කවුරුණීක ඉල්ලීමක් කරනවා අපේ හිටපු මහමැති වෙන පක්ෂයේ හිටපු නිසා තමයි ඒක එහෙම ඇති උනේ. ඒ නිසා ඔබතුමා කරුණාවෙන් මේ ආණ්ඩුකාරතුමා දයින් එක්කන හරි හොඳයි. ඒතුමාව ගැනල ඒකට අවශ්‍ය කටයුතු කරලා දෙන්න කියලා ගෞරවණීය ඉල්ලීමක් කරනවා.
කොමිටුටි දෙවෙනි වටය ප්‍රශ්න 1 ගරු උදේශාන්ත ගුණසේකර මැතිතුමා ප්‍රශ්න අහනවද? ප්‍රධාන සංවිධායකතුමා සභාගත කරන බොහෝතුති දෙක පහ ගරු ඩග්‍ර දේවානන්ද මැතිතුමා බන්දනාගාර ප්‍රතිසංස්කරණ මැතිතුමා you going to table it? Yeah. You table it, yes, okay. ප්‍රශ්න අහනවද? අහනවා, හරි, okay. 10 සර්. 10 ගරු රෝහිණි කුමාර විජේරත්න මැතිනිය ප්‍රශ්න අහනවද?
අහනවා ගරු කතා.
ආ, අහනවා.
සතියක් කල්ලිලා තියෙනවා.
11 ගරු රංජිත් සොයිස මැතිතුමා ප්‍රශ්න අහනවද විපක්ෂ ප්‍රශ්නයක්?
අහනවා. සභාගත කරනවා කතා නැහැ.
එචරයි. හරි. බොහෝ ස්තුතියි. පොයින්ට් ඔෆ් ඕඩර් කියන්නේ
13 වෙනි ස්ථාර නියෝගය අනුව තමයි කතානායකතුමා මේ ප්‍රශ්න යොමු කරන්නේ පොදු වැදගත්කමක් තිබෙන ප්‍රායෝගික කාරණාවක් ගැන. කරු කතානායකතුමනි සභාව කල්තබන අවස්ථාවන්වලදී විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ කාරක සභාවල කටයුතු කරන මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳව දැනගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් අපිට එවැනි අවස්ථා ගණනාවක් වුණ දිලා තිබෙනවා පොදු ව්‍යාපාර කාරක සභාව තුළ විශේෂයෙන් පෙස්සම් කාරක සභාව තුළ පාර්ලිමේන්තුව කල්තබල අවසන් වුණාට පස්සෙත් ඒ කාරක සභා සමහරට පැය එකහමාර දෙක යනවා. ඉත වෙන දේ තමයි අපහසුතාවට පත් වෙනවා මන්ත්‍රීවරුත්. මොකද අපේ සමහර පොත්පත් තිබෙන්නේ මෙතන. මෙයා ළඟදී මේතුමාට සිද්ධ වුණා මේ සභාව බාර ඉන්න ප්‍රධාන නිලධාරීතුමාට දෙවතාවක් එන්න සිද්ධ වුණා. ඒ නිසා අපි පුතුමන් ඉල්ලා සිටිනවා සභාවක් කල්තැබ්බුවට පස්සේ යම්කිසි සීනුනාද කිරීමේ සාමාන්‍ය පාවිච්චි කරන සීනුව නෙමෙයි වෙනත් සීනුවක් හෝ නැත්නම් අඩුගාණ කාරක සභාවලට දැනුවත් කරන ක්‍රමවේදයක් හදන්න කියලා අපි විශාල අවස්ථාවයන්ට පත්ලා තිබෙනවා.
හොඳයි මාලිකාන්ත වරත් මම ඒක අවශ්‍ය පරිදි උපදෙස් දෙන්නම්. ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා 50 කෙටුම්පත් පිළිම දැනුම් දීම ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ජාතික කටයුතු අමිතුමා
ගරු කතානායකතුමනි ජාතික විගණන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරනවා.
ජාතික විගණන විගණන සේවා කොමිෂන් සභාවේ බලතල කාර්ය සහ කාර්තව්‍ය පිළිබඳ විධිවිධාන සැලැස්වීම සඳහාද ජාතික විගණන කාර්යාලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය පිහිටුවීම සඳහාද රාජ්‍ය මූල්‍ය පිළිබඳ විගණකාධිපතිවරයාගේ කාර්යභාරය නිශ්චිතව දැක්වීම සඳහාද ඒහා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පතකි.
දෙවැනි වර කීම කවදාද?
Tomorrow.
හරි. ඊළඟට ප්‍රවාහන සිවිල් ගුවන් සේවය මැතිතුමා ගරු ප්‍රධාන සංවිධායකතුමා
අරු කතානායකතුමනි සිවිල් ගුවන් සේවා සංශෝධන පනත් කෙටුම් පත මම ඉදිරිපත් කරමි.
සිවිල් ගුවන් සේවා සංශෝධන 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවැනි වර කීම කවදාද?
Tomorrow.
ගරු අධිකරණ අමාත්‍යතුමිය
ගරු කතානායකතුමනි කාලාවරෝධ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම් පත මම ඉදිරිපත් කරමි.
කාලාවරෝධ විශේෂ විධිවිධාන සංශෝධන 2016 අංක 5 දරන කාලාවරෝධ විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවන වර කීම කවදාද?
Tomorrow.
යෝජනා පිළිබඳ දැනුම් වීම ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා පනත් කෙටුම් පතක් ඉදිරිපත් කිරීම
ඡායා පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම් පත මම ඉදිරිපත් කරමි.
යෝජනා විශ්වවිද්‍යාල මන්ත්‍රීතුමනි හොඳයි ගරු කාන්චන විජේසේකර මැතිතුමා බොහොම ස්තුතියි. ඊළඟට ප්‍රධාන කටයුතු අද නාය පත්‍රයේ විෂය අංක 1 සිට 11 දක්වා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 10ක් අනුමත කිරීමට දැවැන්න හයිඩ්‍රෝලෝකාබන් HFC අධීරගතව සීමා කිරීම පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානයේ සිදු කළ කිගාලි සංශෝධන සඳහා ශ්‍රී ලංකා නුගතිමුදා යෝජනා සම්මතය
සම්මතය සම්මත කිරීමට. ගරු මංගල සමරවීර අමාත්‍යතුමා. ගල් මන්ත්‍රී මා කතා කරන්න.
ගරු කතානායකතුමනි, මේ වෙනකොට කටුනායක ගුවන්තුරුපොළ වහලා කියලා අපිට මාධ්‍ය මගින් දැනගන්න ලැබුණා. ඉතින් මේ පිළිබඳව මා දැන ජාත්‍යන්තරයේ වැරදි මතයක් සහ රට පිළිබඳව තියෙන ප්‍රතිරූපයේ ලොකු හානියක් වෙන්න පුළුවන් ගරු කතානායකතුමනි. ඉතින් මා හිතන්නේ විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ නොතුනත් ඔබතුමාගේ අවධානය මේ සඳහා යොමු කරන්න.
නියෝජ්‍ය ඇමතිතුමා මෙතන උන්නා දැන් අපි.
මොකද මේ වෙනකොට මාධ්‍ය මගින් අපිට දැනගන්න තියෙන්නේ ගුවන්තුරුපොළට ඇතුල් වෙන පාරුලුත් වැහිලා. ඉතින් මේ සේවකයන්ගේ යම්කිසි අර්බුදයක් තියෙනවා නම් මා හිතන්නේ ඒකට කඩිනම් විසඳුමක් දෙන්න ගරු ඇමතිවරයා හෝ කැබිනට් මණ්ඩලයේ මැදිහත් වුණොත් හොඳයි කතානායකතුමනි.
මම යම් බහම යොමු කරන්න ගරු ඇමතිතුමා.
බොහොම ස්තුතියි. මම සිල් කරනවා.